ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්. විශ්ව සාහිත්‍යයේ සිංහල සාහිත්‍ය නිර්මාණ තැබූ මං සලකනු සායන බුද්ධිමය සංවාදය. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්. ඉතින් අපි එහෙමනම් තවත් මාසෙක අවසාන අඟහරුවාදාවක මේ ආකාරයෙන් සූදානම් වෙනවා විශ්ව සාහිත්‍යයේ රස මුසු තැන් හර බර තැන් පිළිබඳව සාකච්ඡාවේ නියැලෙනට ඔබේ දැනුමට යමක් එකතු කරන්න. දැන් මේ ලොක්ඩවුන් තත්ත්වයත් එක්ක ඔස්ට්‍රේලියාව විතරක් නෙමෙයි ලෝකයේ බොහෝ රටවල්වල ජනයා නිවසේ සිට රැකියා කරනවා. ඒ විතරක් නෙමෙයි වෙනදාට වඩා දූ දරුවන් නිවසේ රැඳී සිටිනවා අධ්‍යාපන කටයුතු කරමින්. එවැගේම වෙනදා ඔය දිවා සේවා ඩේ කෙයාර් සෙන්ටර්ස් වලට හිම යන දූ දරුවන් පුංචි දූ දරුවන් දැන් ඉන්නේ බොහෝ වෙලාවට ගෙවල්වල. ඉතින් මේ කාලයත් එක්ක ගත්තහම කාලානුරූපීව කොයි කවුරුත් අපේ සාකච්ඡාවට එකතු කරගැනීමේ අභිලාෂය ඇතිව මම එහෙමනම් මේ මාසේ තෝරගන්නේ වැඩිහිටියන්ටත් පුංචි දූ දරුවන්ටත් රස විඳින්නට පුළුවන් විශ්ව සාහිත්‍යයේ කෘතියක්, ළමා ග්‍රන්ථයක්. අම්මල තාත්තලත් පුංචි කාලේ කියවලා තියෙන, ඒ වගේම තාමත් අපේ පුංචි දූ දරුවන් කියවන හත් පෙතිමල. ඔබට මතකද මෙන්න මේ මන්තරය? හත් පෙතිමලේ ඉන්න ෂේන් යට හදිසියේ හමුවන ආච්චි කෙනෙක් පුංචි මන්තරයක් කියලා දෙනවා. හත් පෙතිමලේ තියෙන පෙති කඩල විසිකල මේ මන්තරය කියන්නේ කියලා කියනවා. මල් පෙත්තේ මල් පෙත්තේ, උතුරු දෙසට දකුණු දෙසට, බටහිරටත් නැගිනහිරටත්, ඉකිල ඉකිල මෙහෙම දෙසට, කැරකීලා ඇවිත් බිමට, මා කියන දේ කර දෙන්නට. ඔන්න ඔය විදිහට ඔය මන්තරය කියලා හත් පෙතිමලෙන් පෙත්තක් කඩලා විසිකලා තමන්ට ඕන දේ හිතනවා. ඉතින් මෙහෙම හිතපු පුංචි ගෑනු ළමයෙක් හිටියා. එයාගේ නම ෂේන්යා. ඉතින් ෂේන්යාගේ අම්මා ෂේන්යාව පාන් වලලු ගේන්න වෙළඳසැලට යවපු වෙලාවක තමයි මේ අත්දැකීමට ෂේන්යාට මුණ දෙන්න සිද්ධ වෙන්නේ. මං හිතන්නේ මේ හත් පෙතිමල ග්‍රන්ථය නොකියවපු අපේ වැඩිහිටියෙක් නැහැ. හැම කෙනෙක්ම වගේ පුංචි කාලයේදී කියවලා තියෙනවා. මොකද මේ ලංකාවේ කාලයක් තිබුණා රුසියානු සාහිත්‍යයට පෙම්බැදි සමාජයක්. අදටත් තියෙනවා. නමුත් ඒ කාලේ ප්‍රබලයි. මොකද දැන් බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔස්ට්‍රේලියාවට එනවා වගේ ඒ කාලේ බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අන්තර්ජාතික සිසුන් විදිහට ගියේ රුසියාවට. ඉතින් එතනදී ඒ රටවල් දෙක අතර ගොඩනැගුණු සම්බන්ධතාවත් බලපෑව මේ සෝවියට් සාහිත්‍යයේ බලපෑම ලංකාවට එන්නත්. සෝවියට් සාහිත්‍යයේ තිබුණු දීප්තිමත් කාලයේදී බිහි වුණු මේ හත් පෙතිමල කියන විශිෂ්ට ළමා කෘතිය මේ වෙනකොට රෝකී භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. සෝවියට් සාහිත්‍ය, සෝවියට් ළමා කෘති, මේ හැම එකක් පිළිබඳවම අද අපේ සාකච්ඡාවේදී අවධානය යොමු වෙනවා. හත් පෙතිමල ග්‍රන්ථය මූලික කරගෙන හත් පෙතිමල ලියවූ වැලන්ටයින් කාතේව් පිළිබඳවත් අපි ටිකක් කතා බහ කරනවා. ඉතින් එහෙමනම් සුපුරුදු විදිහට අපේ මේ සාකච්ඡාවට එකතු වෙනවා ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව යම් කිසි හැදෑරීමක් සිදු කළ තියෙන මෙල්බන් වාසී දිලිනි ඊරියවල. ආයිබෝවන් දිලිනි.
ආයිබෝවන් දිලෘක්ෂි.
ඔව්, අපි දන්නවා මේ විදිහට මේ වැලන්ටයින් කාතේව් විසින් රචිත හත් පෙතිමල වගේ කෘති. ඊට අමතරව ඒ කාලේ අපිට තවත් මේ වගේ රුසියානු කතා ටිකක් මතකේ රැඳිලා තිබුණා. නපුරු පාලකියෝ තුන්දෙනා, එතකොට ලස්සන වසිලිස්සා, තවත් ජනප්‍රිය ළමා කතාවක් වැඩ බැරිදාස, මේ වගේ ළමා කෘති. ඉතින් මේ වගේ කෘති සිංහල භාෂාව ඇතුළු භාෂා කරණාවකට පරිවර්තනය වුණා. ඒ වගේම මේ වගේ සෝවියට් ළමා කතා හරහා ලෝක ළමා සාහිත්‍යයට යම් කිසි වූ බලපෑමක් සිදු වුණා ඒ කාලෙදි. ඉතින් දිලිනි, අපි මුලින්ම ටිකක් අවධානයට ලක් කරමු සෝවියට් ළමා සාහිත්‍යයේ එදා තිබුණු තැන. ඒ වගේම මේ සෝවියට් ළමා සාහිත්‍යයේ ලෝක ළමා සාහිත්‍යයට සිදු කරපු බලපෑම පිළිබඳව සාකච්ඡාව ආරම්භයේදී.
ඇත්තටම රුක්ෂි, සෝවියට් රුසියන් ළමා සාහිත්‍ය තිබුණේ, ළමා සාහිත්‍ය ගැන කතා කරද්දී අපි ඇත්තටම 1920 ගණන් වලට පෙර ඉඳලා පටන් ගන්න වෙනවා. සෝවියට් රුසියන් සියලුම ශරණවලින් ලියවුණු සියලුම නිර්මාණ ආරම්භ වුණේ විප්ලවයත් එක්ක කියලා කියන්න පුළුවන්. මොකද විප්ලවය පිළිබඳ සියලු තොරතුරු ජනතාව අතරට යවපු මාධ්‍ය බවට පත් වුණේ කලාව. ඒ නිසා තමයි අපිට දකින්න ලැබෙන්නේ සෝවියට් රුසියන් නිර්මාණ ඇතුළේ ගොඩාක් විප්ලවය දකින්න ලැබෙන්නේ ඒ නිසා. නමුත් 1920 ගණන් වලට පස්සේ කාලෙදී ලේඛකයින් සහ සාහිත්‍යදරයින් මිනිස් හැඟීම් පිළිබඳව නිදහසේ කතා කරන්න පටන් ගත්තා. නිර්මාණකරුවන් නිදහස් වෙන්න පටන් ගත්තා. නිදහස් වෙන්න පටන් ගත්ත කියන එකෙන් මම අදහස් කරන්නේ විශේෂයෙන් ළමා සාහිත්‍ය හරහා ළමා සාහිත්‍ය හරහා ඔවුන් සූක්ෂමව ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය කරන පරිකල්පන ශක්තිය සහ ලෝකය පිළිබඳව මේ විප්ලවයට පෙර සෝවියට් රුසියාවේ ජනජීවිතය පිළිබඳව දැනුම් දෙන්න පටන් ගත්තා. ඒ වගේම තමයි විප්ලවයට එහා ගිය මානව දයාව, කරුණාව, පවුල වැනි කාරණා එක්ක නපුර සහ බිහිසුණු බව අතික්‍රමණය කරන්න පුළුවන් කියන හැඟීම දරුවන්ට දෙන්න පටන් ගත්තා. මේ අනුව තමයි අපිට කියවන්න ලැබෙන්නේ මේ නපුරු කුඩම්මලාගේ කතා, ඊළඟට මැජික් මල් ගැන, මැජික් සත්තු ගැන, ඒ වගේ දේවල් සෝවියට් සාහිත්‍ය තුළ, ළමා සාහිත්‍ය තුළ අපිට දකින්න ලැබෙන්නේ ඊට පස්සේ. මේ සෝවියට් රුසියන් ළමා සාහිත්‍යයට ලොකු බලපෑමක් කරපු එක් ලේඛකෙක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් නටාලියා චෙල්පනෝවා කියන කෙනා. අපි දන්න කෙනෙක්, ඇත්තටම මේ ඇගේ පොත් අපි කියවලා තියෙනවා. උදාහරණයක් හැටියට 1932 නටාලියා චෙල්පනෝවා ලියනවා බාබා ඉගායක් ඉන්න ගැන කතා. මේ පොතේ තියෙන විශේෂත්වය තමයි ඇය අලුත් චිත්‍ර ක්‍රම පාවිච්චි කරන්න පටන් ගත්ත ඇගේ ළමා කතා එක්ක. ඇත්තටම සෝවියට් රුසියන් ළමා කතා පොත්වලට චිත්‍ර එකතු වුණේ 1925න් පස්සේ. එතකොට පළවෙනියටම පින්තූර පොතක් නිර්මාණය කරේ සැමුවෙල් මාෂා. එයාගේ අයිස්ක්‍රීම් මෑන් කියන පොතෙන් තමයි මුලින්ම පින්තූර කතාවක් දරුවන්ට කියවන්න ලැබුණේ සෝවියට් සමූහාණ්ඩුව තුල. ඊට පස්සේ විවිධ පුද්ගලයින් තමන්ගේ ළමා සාහිත්‍ය නිර්මාණ වලට චිත්‍ර පාවිච්චි කරන්න පටන් ගත්තා. නමුත් 1932 කලින් මං කිව්වා වගේ බාබායිගා යකින්නගේ කතාවට කලින් ඇත්තටම අපිට දකින්න ලැබුණේ සෝවියට් රුසියන් පෝස්ටර් වල තිබිච්ච පින්තූර. එම පින්තූර වල ළමා කතාවල තිබිච්ච පින්තූර වලත් ලොකු වෙනසක් අපිට දකින්න ලැබුණේ නැහැ. නමුත් නටාලියා චෙල්පනෝවා පාවිච්චි කරා අලුත් පර්යේෂණාත්මක නිර්මාණ වල එන පින්තූර. එතෙන්දී ඔබට මතක ඇති බාබායිගා යකින්නගේ කතාව පොත අපි පොත දිගාරිනකොට වනාන්තරයක් පොතින් මතු වෙනවා. ඒ වගේ අලුත් නිර්මාණ ළමා කෘති ඇතුළට ඇතුල් වුණා. ඇත්තටම 1920-30 කාලෙන් කියන්නේ සෝවියට් ළමා සාහිත්‍ය ස්වර්ණමය යුගය කියලා හැඳින්වෙන්නේ. නටාලියා චෙල්පනෝවාගේ ළමා සාහිත්‍ය ලෝකයට විවෘත වුණා ඇය ප්‍රංශ ජාතිකයෙක් සමග විවාහ වෙලා ප්‍රංශයට ගියාට පස්සේ. මම මේ කිව්වේ එක උදාහරණයක් විතරයි. නමුත් සෝවියට් ළමා සාහිත්‍ය ලෝකෙ පුරා ව්‍යාප්ත වුණා මේ විදිහට සෝවියට් රුසියන් ජාතිකයින් විවිධ රටවල් වලට සංක්‍රමණය වීමත් එක්ක.
හොඳ, එහෙනම් මම අද දවසේදී මේ මූලික කරගන්න හත්පෙති මල ළමා ග්‍රන්ථය ලියූ මුල් කතුවරයා වැලන්ටින් කාතේව් පිළිබඳව පුංචි විස්තරයක් කරන්න අපේ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට දැනගන්නත් එක්ක. හත්පෙති මල කියවට සමහරලාට මේකේ මුල් රචකයා පිළිබඳව ඔබ දැනගෙන නොහිටින්නටත් ඇති. වැලන්ටින් කාතේව් 1897 ජනවාරි මාසයේ 28 වෙනිදා සෝවියට් දේශයේ උපත ලැබුවා. ඔබ දන්නවා සෝවියට් දේශය, සෝවියට් රුසියාව මේ වෙනකොට රටවල් ගණනාවකට බෙදලා තියෙන්නේ. එදා ඔහු සෝවියට් දේශයේ ඉපදුනා කියලා කිව්වට අද බැලුවොත් එහෙම ඔහු යුක්‍රේනයේ. අද ඔහුගේ රට බවට පත් වෙන්නේ යුක්‍රේනයේ. එතන 1897 ජනවාරි මාසයේ 28 වෙනිදා යුක්‍රේනයේ උපත ලැබපු වැලන්ටයින් උපතින්ම ඉතාමත්ම බලවත් පරම්පරා දෙකකට නැකම් කියන පුද්ගලෙක්. වැලන්ටයින් කාතායිව් ප්‍රසිද්ධ වෙන්නේ නවකතාකරුවෙක් සහ වේදිකා නාට්‍ය රචකයෙක් විදිහට. ඔහුගේ නිර්මාණ රුසියානු විප්ලවයේ පශ්චාත් සමය නියෝජනය කරන නිර්මාණ විදිහටයි සාහිත්‍ය ලෝකයේ නිර්වචනය වෙන්නේ, පැහැදිලි වෙන්නේ. නමුත් ඔහුගේ ද රේන්බෝ ෆ්ලවර් එසේත් නොමැතිනම් අපි අද දවසේදී මේ සාකච්ඡා කරන හත්පෙතිමල කියන ළමා කෘතිය ලෝකයේ බොහොමයක් භාෂාවනට පරිවර්තනය වුණු පරම්පරා ගණනාවක දරුවන්ගේ නැන නුවණ පාදපු, දරුවන්ට අපූරු රසයක් එක් කරපු පොතක් බවට පත්වෙලා තියෙනවා. ඔහු ලියපු තවත් ළමා කතාවක් මේ විදිහට ලෝකයේ පුරාම විවිධ භාෂාවලට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ පොතේ නම තමයි සන් ඔෆ් ද රෙජිමෙන්ට්. හොඳයි, මේ ආකාරයෙන් මුළු ලෝකයටම විවිධ භාෂාවලින් රස නිෂ්පත්තිය සිදු කරපු මේ ළමා කතාව හත්පෙතිමල ළමා ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය සිදුවලා තියෙන්නේ දැදිගම වීරෝද්‍රගු මහතාගෙන්. දැන් පරම්පරා ගණනාවක් මේක කියවලා තියෙන ළමා කෘතියක්. අපිත් පුංචි කාලේ කියව, අපිට වැඩිමල්ල අයත් පුංචි කාලේ කියව, අපිට පසු පරම්පරාවලත් මේවා මේ පොත තාමත් කියවනවා. ඉතින් මේ විදෙස් ළමා කෘතිය ලංකාවේ ළමා මනසට සිදු කරපු සාහිත්‍යමය ආමන්ත්‍රණය මොකක් කියලාද ඔබට හිතෙන්නේ දිලිනි?
ඇත්තටම දිල්රුක්ෂී දරුවෝ තරං ලෝකේ ගැන ජීවිතය ගැන තමන් දකිනහන දේවල් ගැන තමන් තුළම ප්‍රශ්න කෝටියක් ඇතිකරගන්න වෙනත් කෙනෙක් නෑ. එතවට ඔවුන්ගේ හිත තුළ ඇතිවෙන ප්‍රශ්න කෝටියකින් එකයි දෙකයි ඔවුන් අපෙන් අහන්නේ. එතුවට අපි ඇත්තටම කරන්න ඕනේ ඔවුන්ට ඒ ඔවුන්ට පිළිතුරු දෙන අතරේ ඔවුන්ගේ හිත තුළ මැවෙන දේවල් ගැන අපිට අදහසක් ගන්න එක. ඒ හින්ද තමයි දෙමාපියන්ට ඉතා වැදගත් වෙන්නේ පොත් කියවීමට දරුවන්ව පෙළඹවීමට. ඇත්තටම සිද්ධ වෙන්නේ දරුවන්ගේ මනස ලෝකයට විවෘත වෙන එක. දැන් අපි උදාහරණයක් හැටියට අපි පුංචි කාලේ අපි අපේ ගෙදරින් පිට, ගමෙන් පිට, රටෙන් පිට කොහෙවත් ගිහිල්ලා නැහැ. ඉතින් අපි දන්නේ අපි මේ දකින අහන දේවල් ටික විතරයි. ඉතින් ඔය අතරට අපිට හත්පෙති මල වගේ පොතක් අතට ආවහම අපිට තේරෙනවා අලුත් නමක්, ශේන්‍ය අමුතු නමක්, ලස්සන නමක්, ඒක ගෑනු නමක්. අපි ඒකෙන් තේරුම් ගන්නවා. ඊළඟට අපි කන්නේ බතුයි මාළු පිණි ගෙදර. එතකොට මේ ශේන්‍ය කන්නේ මේ වෙනම කෑම ජාතියක්, පාන් වලලු. අපි කවදාවත් පාන් වලලු දැකලා නැහැ. අපි පාන් දැකලා තිබුණාට පාන් වලලු දැකලා නැහැ. එතකොට පාන් වලලු ගැන අපි පරිකල්පනේ මේ දියුණු වෙනවා. අපි ඇත්තටම අපි හිතන්න ගන්නවා, අපි මවා ගන්න ගන්නවා දේවල් අර පින්තූරයට එහා දෙයක්. ඊළඟට මේ පාට හතක පෙති හතක් තියෙන මලක්, ලස්සන මේ මල්වත්තක්, ඒ මල්වත්තේ ඉන්න වයසක අත්තම්ම කෙනෙක්. මේ සියලු දේ අමුතුම තැනකින් ගෙනල්ලා දානවා අර පින්තූරත් එක්ක. මොකද මේ පින්තූර ඇඳෙන්නේ ලංකාවේ නෙමෙයි, ඇත්තට මේ පින්තූර ඇඳෙන්නේ සෝවියට් රුසියාවේ. එතකොට අපි ඒවත් එක්ක අපි දැකලා අහලා තියෙන රෙද්ද හැට්ටේ අඳින ආච්චිලාව අපි මේ සංසන්දනය කරන්න පටන් ගන්නවා. එතකොට අපි තේරුම් ගන්නවා අපේ රටේ ආච්චිලා රෙද්ද හැට්ටේ ඇඳට ශේන්‍යගේ රටේ ආච්චිලා අඳින්නේ වෙනම ඇඳුමක්. අපි මේ පුංචියට ගවුම් පොඩි ඇඳට ශේන්‍ය අඳින්දි ඒප්‍රන් එකකුත් අඳිනවා, ශේන්‍ය ස්කාෆ් එකකුත් දානවා. ඊළඟට ගෑනු ළමෙක් තනියම පානවලු අරගෙන පාරේ යනවා. ඉතින් ඕවා අපි අමුතුවෙන් හිතන දේවල්. අපිට අපි ඇත්තටම අපේ පරිකල්පනය ඉතාමත් ඉහළ මට්ටමකට ගේනවා. මේ පිටු 16ක පොඩි පොතක් මේක. නමුත් අපිට දෙන විඤ්ඤාණය සහ අපිට දෙන පණිවිඩ අනන්තයි, අප්‍රමාණයි. ඉතින් ඇත්තටම දැඩිගම වී රුද්‍රිගු පරිවර්තනය කරලා අපිට ලබා දුන්න මේ ළමා කෘතිය මේ ඇත්තටම මන් දන්නේ තවත් પરම්පරා කීයක් ඉදිරියට යයිද කියලා. අනිත් එක මේ ළමා කතා තරම් මිනිස් ජීවිතයට සම්බන්ධ වෙන කතාවක් නැති තරම්. අපි වැඩිහිටිය වෙලත් අපි ආයෙත් ආසයි හත්වෙති මල කියවන්න, අපි ආයෙත් ආසයි ඒ ජීවිතයට යන්න. ඇත්තටම මේ වගේ විදේශ ළමා කෘතීන් ලංකාවට හඳුන්වා දීමෙන් ළමයින්ගේ මනස තුළ ලෝකය පිළිබඳ ඇති කරන දැනීම සහ මනස තුළ ලෝකය පිළිබඳ ඇතිවන චිත්‍රය ළමයි වැඩිහිටියන් වෙලා ලෝකය හරියට අවබෝධ කරගන්න හරිම වැදගත්.
ඔය දැන් අපි දන්නවනේ දිල්ලිනි මේ සාහිත්‍යය එක එක් ශානරවලට වෙන් කරගෙන තියෙනවා කියලා. එක් ශානරයක් තමයි මේ මැජික් රියලිසම්, එසේත් නොමැතිනම් ඉන්ද්‍රජාලික යථාර්ථය කියලා අපි කියන්නේ සිංහලෙන්. දැන් මේවා නවකතාවල කෙටිකතාවලදී මේ සාහිත්‍ය විචාරකයෝ මේවා විචාරයට බඳුන් කළාට ඇත්තටම මේ මැජික් රියලිසම් අපිට හමු වෙනවා ළමා කතාවල. දැන් මේ හත්පෙති මල ළමා කෘතියක් වුණත් මේ සාහිත්‍ය ශානරයේ මැජික් රියලිසම් බොහොම අපූර්වට මේක යොදාගෙන තියෙනවා. දැන් එහෙම බැලුවාම හත්පෙති මල වගේ මේ වගේ ළමා කෘති තුළින් ඒ කාලේ ළමා මනස ඉන්ද්‍රජාලික යථාර්ථයක් කරාගෙන යාම වගේ දෙයක් ඇයි මේ මුල් කතුවරයක් කරන්නට ඇත්තේ? එහිදී ඔහුගේ පරමාර්ථය වෙන්නට ඇති මොකක් කියලාද ඔබ විශ්වාස කරන්නේ?
මට හිතෙන හැටියට නම් දරුවෝ කියන්නේ ලෝකය දකින්න පටන් ගන්න අවදි සිටින කොටසක්. ඔවුන් ඇත්තටම ඔවුන් තමයි මේ මැජික් රියලිසම් වල ආරම්භකයෝ හැටියට අපිට හිතන්න තියෙන්නේ. ඒ නිසා තමයි මං හිතන්නේ මැජික් රියලිසම් දරුවන්ට පණිවිඩ දෙන්න සුදුසුම මාධ්‍ය හැටියට ලේඛකයින් යොදාගෙන තියෙන්නේ. දැන් සුරංගනා කතා අපි කියවනවා, ළමයින්ට පණිවිඩයක් දෙන්න පහසු මාධ්‍යයක් හැටියට සුරංගනා කතා යොදාගෙන තියෙනවා. ඊළඟ මේ මැජික් රියලිසම් හරියට තියෙනවා. දැන් අපි කිව්වොත් මේ රුසියානු සාහිත්‍ය තුළ විතරක් නෙමෙයි, ප්‍රංශ සාහිත්‍ය තුළ අපි දකිනවා, ඊළඟ ඉංග්‍රීසි සාහිත්‍ය තුළ අපි දකිනවා. දැන් හැන්සල් ඇන්ඩ් ග්‍රේටල් අපි ගොඩක් කියවපු කතාවක්. ඒකේ අපි දකිනවා මේ සහෝදරයෝයි සහෝදරියයි කැලේ අතරමං වෙනවා, අතරමං වෙලා අන්තිමට ඒගොල්ලෝ දකින ගෙදර එක එක රස කැවිලි වලින් හදපු ගෙයක්. මේ නමුත් ඒ ගේ ඇතුළේ ඉන්නේ ඉතාම නපුරු මේ මායාකාරියක්. ඉතින් ඔය වගේ ඒ කියන්නේ රස කැවිලි තියෙනවා, නමුත් කෑවොත් ප්‍රශ්න වෙන්න පුළුවන් ඔය වගේ කියන්නේ හරි පුංචි නමුත් ඩීප් පණිවිඩ තමයි ලබා දෙන්නේ දරුවන්ට. ඉතින් ඕක ළමයින්ට කිව්වොත් මේ රසකැවිලි ඕනෑට වැඩිය කෑවොත් අසනීප වෙනවා ඒ වගේ දෙයක් කියනවට වඩා මේ රසකැවිලි මෙහෙම තිබ්බට කෑවොත් මේ මායාකාරීගේ බන්ධනයට අහුවෙන්න පුළුවන් කිව්වොත් දරුවන්ට මේක නොකයින්නේ කොහොඳයි කියන හැඟීම අපිට දෙන්න ලේසි. ඒ වගේම තමයි මේ හත්පෙති මල කතාවෙත් ආච්චි අම්මා දෙන්නේ සීමිත අවස්ථා ගානක් මල් පෙති 7යි තියෙන්නේ. ඒ 7 ඉවරුණාම ඉවරයි. ඒ කියන්නේ දරුවෙක්ට කියනවා ඔබ තීරණ ගැනීමේදී බොහොම පරිස්සම් විය යුතුයි. ඉතින් මේ හත්පෙති මල කතාව පුරාම අපිට දෙන පණිවිඩයත් ඒක. විශේෂයෙන් ළමා සාහිත්‍ය තුළ මැජික් රියලිසම් වගේ මාධ්‍යයක් යොදා ගැනීමට ප්‍රධානම හේතුව ඒකයි. දරුවෙක්ට මේ දරුවෙක්ගේ පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරන අතරේම ඉතාම බලවත් පණිවිඩයක් ඉතාමත්ම සියුම් විදිහටත් සරල විදිහටත් දෙන්න පුළුවන් මාධ්‍යයක් හැටියට මේ මැජික් රියලිසම් පාවිච්චි කරලා තියෙනවා කියලායි මම හිතන්නේ.
හොඳයි, එහෙනම් මම කැමති මේ රුසියානු ලේඛක වැලන්ටයින් කතායෙව් විසින් රචනා කරන ලද ලෝක ප්‍රකට මේ ළමා කතාව රේන්බෝ ෆ්ලවර් හත්පෙතිමල කෘතිය. ඇත්තටම අද කාලේ ළමයි කොයි විදිහට රස විඳින්ද කියලා ටිකක් කතා කරන්න. මේක ටිකක් ප්‍රායෝගික පැත්තට අරගෙන එන දිලිනි. මොකද දැන් අපි දකිනවා මේ අපේ කාලේ අපේ පුංචි කාලේ අපිට 3D මාන තිබුණු වීඩියෝ ගේම්ස් එහෙම තිබුණේ නැහැ. අපිට තිබුණේ රූපවාහිනිය විතරයි. යම් කිසි දෙයක් රූපමය මාධ්‍යෙන් බලන්න. මේ වගේ YouTube ඩිජිටල් මාධ්‍ය අන්තර්ජාලයේ මේවා තිබුණේ නැහැ. නමුත් ඒ කාලේ හිටපු පුංචි දුවදරුවන් කතන්දර පොත්වලින් දැක්කේ කතන්දර පොත්වල හිටපු ගමරාළ, ගමහාමිනේ, පිදුරු ගොඩවල්, කුඹුර, එතකොට හරකබාන මේ වගේ මේ ගමේ ඒ ආශ්‍රිත පරිසර වටා ගොඩනැගුණු සමාජයක් සහිත කතන්දර තමයි ගොඩක් අය මේ කතන්දර පොත්වලින් දැක්කේ. නමුත් මේ වගේ විදෙස් කතා කියවීම තුළින් ළමයින්ව වෙනම ලෝකයකට අරන් ගියා කතුවරු. එය සුවිශේෂී අවස්ථාවක් බවට පත් වුණා. ළමයින්ටත් හරිම අපූරු රසයක්, අපූරු වින්දනයක්, අපූරු ලෝකයක් දැක්ක මේ වගේ කෘතිවලින්. නමුත් අද කාලේ ඊට වඩා වෙනස්. ඉතාමත්ම ඉක්මනින් අන්තර්ජාලයට ගිය සැනින් දූදරුවන්ට ලෝකයේ ඕනෑම රටක පරිසරයක්, ජීවන රටාවක්, කතාන්තරයක් විඳීමේ හැකියාවක් තියෙනවා. ඒ නිර්මාණ ශක්තිය දරුවන්ගේ මනසට ඉක්මනින්ම ග්‍රහණය කරගැනීමේ මූලාශ්‍ර පහසුකම් දැන් වෙද්දි තියෙනවා. අපි සංසන්දනය කියදුනොත් එහෙම අද ඩිජිටල් ලෝකයේ සැරිසරන නූතන දරු පරපුර හත්පෙති මල සාශේන්‍යා මේ විදිහටම රස විඳීද කියලා ඔබේ දැක්ම මොකද්ද දිලිනි?
මෙතෙන්දි නිරුක්ෂි අපි හත්පෙති මලටම ආපහු යමු. දැන් ශේන්‍යාගේ කතාවේදී කෙනෙක්ට හිතිච්ච ගමන් උත්තර ද්‍රවයට යන්න හිතාගන්න බෑ. අපි මේ උත්තර ද්‍රවය ගැන අහලා තිබුණේ නත්තල් සීයක් පුංචි කාලේ. අපිට අපේ දරිද්‍රතාවය, තාක්ෂණයේ මේ නොදියුණුකම, ජීවන තත්ත්වයේ තිබිච්ච ප්‍රාථමික බව, මේ සියලු දේත් එක්ක අපි දරුව හැටියටත් ඊළඟට ක්‍රමෙන් වැඩිදී වැඩිහිටියෝ හැටියටත් දේවල් මවා ගන්න පුරුදු වුණා. ඉතින් අපි සිතින් මවාගත් දේවල් තමයි පසුකාලීනව මේ ඇත්තක් බවට පත් උනේ. අපි ඒ කාලේ අපිට හිතා ගන්නත් බෑ. අපි ඔය ස්ටාර් ට්‍රෙක් වගේ ඒවා බලද්දී ඕක කවදද වෙන්නේ කියලා අපේ දෙමාපියෝ කියලා තියෙනවා. ඉතින් නමුත් දැන් පසු කාලීනව අපි දැන් දන්න අපිට ස්ටාර් ට්‍රෙක් වගේ කතාවල දැන් අසාමාන්‍ය බවක් නැහැ. අපි ඒවා අහලා තියෙනවා, ඇත්තට වෙනවා, ලෝකයේ දිනු රටවල් ඕවත් හදා බලනවා, ඔය වගේ දේවල් වෙනවා. ඉතින් ඒ අනුව ගත්තාම දැන් ඔබ කියන දේ හරි. දැන් ඇත්තටම දරුවන්ගේ ඇඳට ඩිජිටල් කියන දේ ඇවිල්ලා ඉවරයි. දැන් දරුවෝ හිතන්නේ එතනින් ඔබට යන ජීවිතයක් ගැන තමයි ඔවුන්ගේ පරිකල්පනය තුළ මවාගන්නේ. ඉතින් ඒ අනුව තමයි අපි දැන් දකින්නේ ස්ටාර් වෝස්, ඊළඟට අපි දකිනවා ටර්මිනේටර්ස් වගේවා, අයන් මෑන්, ඔය වගේ දේවල් අපි දකින්නේ ඇත්තටම ආපහු මේ ඩිජිටල් ලෝකය තුළ කාගේ හරි ඔළුවේ ඇතිවෙච්ච මේ ලොකු ඉමැජිනේෂන් එකක්, ලොකු මවා ගැනීමක්. ඒ ඉමැජිනේෂන් එක, ඒ මවා ගැනීම තමයි දැන් දරුවන්ට නිර්මාණ තුලින් දීලා තියෙන්නේ. නමුත් මට හිතෙනවා මොන තරම් ලෝකේ ඉදිරියට ගියත් මේ තාක්ෂණික අතින් සහ වෙනත් නිපැයුම් අතින් කලාව තුලින් මිනිසාගේ ජීවිත හදවත් වලට බද්ධ කෙරුණු මේ කරුණාව, දයාව වගේ දේවල් සම්බන්ධ වෙච්ච නිර්මාණ කිසිම දවසක මැරෙන්නේ කියලා. ඒ නිර්මාණත් එක්ක මිනිස්සු හැමදාම ජීවත් වීම තුළ මනුස්සකම කියන එක මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක දිගින් දිගටම රැඳිලා පවතී කියලා.
හොඳයි, එහෙමනම් අපි විශ්වාස කරනවා අද දවසේදී අපි මූලික කරගත් රුසියානු ලේඛක වැලන්ටයින් කතායේගේ ද රේන්බෝ ෆ්ලවර් හත්පෙතිමල නමින් දැතිගම විරෝධ්‍රිගු මහතා අතින් සිංහලයට පරිවර්තනය වුණා ලෝකීය භාෂා ගණනාවකට පරිවර්තනය වුණු මේ ළමා කෘතියත් සෝවියට් ළමා සාහිත්‍යයත් කොයි වගේ රසයක්ද අපූර්වත්වයක්ද අපේ ලෝකයට එකතු කළේ කියන කාරණාව පිළිබඳව යම් අවබෝධයක් රසයක් ඔබට දැනෙන රැති කියලා මේ සාකච්ඡාව තුළින්. මේ විවරණයට සම්බන්ධ වුණු මෙල්බන් වාසී ලේඛිකා දිලි නීරියවලට අපි ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා අපගේ වෙබ් අඩවියට යන්න, මේක පසුවත් ඔබට සවන් දෙන්නට පුළුවන්, ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්, බෙදා හදා ගන්නට පුළුවන්, ෂෙයා කරගන්නට පුළුවන්. වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese. තවත් මාසයක අපි විශ්ව සාහිත්‍යයේ රසවත් කෘතියක් පිළිබඳව කතා බහ කරන්න හමුවෙමු. අයිබෝවන්. විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන් සොයා යන සාහිත්‍යමය චාරිකාව සෑම දෙමසකටම වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලියෙන්. මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ පොඩ්කාස්ට් ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.